තියවන මටය බුද්ධික පතින ප්‍රශ්නාංක දෙක. ඔව් මන්ත්‍රීතුමා.
තනකතුනි ඉතාමත් වැදගත් තාමත් වැදගත් කාරණාව මට එක විනාඩියක් දෙන්න කරු කතානායකතුමනි. මගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ බටහිර අනුරාධපුර ආසනයේ විලච්චිය ප්‍රාදේශීයකම් කොට්ටාසේ පාසල් තුනක දරුවෝ ඊයේ දවසේ 20කට වැඩිය ගරු කතානායකතුමනි කෑම නැතිකම නිසා සිහිසුන් වැටලා තියෙනවා ගරු කතානායකතුමනි. විලච්චිය ප්‍රාදේශීයකම් කොට්ටාසේ සිද්ධාර්ථ මහවිද්‍යාලයත් ඒ වගේම ගාමිණී මහවිද්‍යාල කිඹුලාව ගාමිණී මහවිද්‍යාලයත් ඒ වගේම ගරු කතානායකතුමනි කිඹුලාව ආනන්ද විද්‍යාලයේ දරුවෝ ඒ වගේම ගරු කතානායකතුමනි ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ටාසේ දරුවෙක් කුරුම්බ ලොදගෙනලා තියෙනවා ගරු කතානායකතුමනි දවල්ට දිවාහාරය සඳහා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා කරුණාකරලා අධ්‍යාපන ඇමතුමාගෙන් මේ පිළිබඳව සොයලා බලලා මේ සඳහා පුළුවන් තරම් ඉක්මනට ගරු කතානායකතුමනි වැඩපිළිවෙලක් හදන්න. මොකද රුපියල් 60 දෙන දිවාහාරය දෙන්න බෑ. ඒ නිසා මේ දිවාහාරය පිළිබඳව ඉතාමත් ප්‍රශ්නයක් තියෙනවා ගරු කතානායකතුමනි. ඒ නිසා මේ පිළිබඳව සොයලා බලලා කටයුතු කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ගරු කතානායකතුමනි.
ඔව් ඇමතුමා
කතානායකතුමනි මම අනිත් කොටස දන්නේ නැහැ. හැබැයි මිනුවන්ගොඩ එක මේ මොහොත වෙනකොට විදුහල්පතිතුමියත් එක්ක කතා කරා. මොකද මේක පත්තරේ ඔය කියන විදිහේ ප්‍රධාන ප්‍රවෘත්තියක්. ඒ පාසලේ ඉන්නේ ගුරුවරු 15. ඒ කියන්නේ ඉස්කෝලේ බොහොම පොඩි ඉස්කෝලයක්. එවැනි සිදුවීමක් වෙලා තියෙනවා නම් ගුරුවරු සහ දරුවන් කවුරු හරි දැනගන්නට ඕනේ කියනවා. එතකොට ඒ පළාතේ ඒ පළාත් වාර්තාකරුවා එයාගෙන් අහනවා. එයා කියනවා ඒක මගේ වැඩක්, ඒක අහන්න ඕනේ නැහැ, ප්‍රශ්නයක් නැහැයි කියලා. දැන් එදාම පාසල් සංවර්ධන සභාව පැඳවලා පෝෂණ වැඩපිළිවෙල සාකච්ඡා කරලා ඒ සංවිධානය විසින් මහලා තියෙන මේ මෙහෙම දරුවෙක් කාරු හරි මේ අපේ ඉන්නේ බොහොම ටිකයි දරුවෝ, කාටද සිද්ධ වෙලා තියෙන්නේ? කිසිම දරුවෙක් ඉදිරිපත් වෙලා නැහැ. මේ විදුහල්පතිතුමියගේ වාර්තාව තියෙනවා මට මෙතන දාලා පෙන්නන්න පුළුවන් නම් මේක ඇහෙනවා නම් කැමති නම් මම දාලා පෙන්නනම් විදුහල්පතිතුමිය කියන කතාව. මිනිත්තු 4ක කට් එකක් මං ගාව තියෙනවා. ඒකද කියනවා අනේ මේ සම්බන්ධව දැකපු ගමන් අපි සියලුම සංවර්ධන සභාව ගෙනාවා, විදුහල්පතිවරු හරිත් පාසලේ ඉන්න ගුරුවරු 15 දෙනා ගෙනාවා, දරුවෝ එක්කෙනෙක් එක්කෙනෙක්ගෙන් යහුව එහෙම දෙයක් හම්බෙන්වත් සිදු වුණාද කියලා? කිසිම දරුවෙක්ගේ එහෙම දෙයක් සිදු වෙලා නැත.
ඔව්
ගරු කතා
කතා කරන්න.
අර කතානායකතුමනි මම මේ කියන්නේ මගේ ආසනේ. මම දැන් විදුහල්පතිතුමාලා 3 දෙනාටම කතා කරා.
අර කතා
විලච්චිය සිද්ධාර්ථ මහවිද්‍යාලයට කතා කරා, ගාමිණී විද්‍යාලයට කතා කරා. හැබැයි මේ සිදුව මගේ ආසනේ සිද්ධ වෙලා තියෙනවා ගරු කතානායකතුමනි. මම කිව්වේ පත්තරේ තිබිච්ච මිනුවන්ගොඩ එක. හැබැයි මගේ ආසනේ සිද්ධිය සැබෑ සිද්ධියක් ගරු කතානායකතුමනි. ඒ නිසා මම ඉල්ලන්නේ මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තන්තිරිමලයේ විලච්චිය කියන මහ දුෂ්කර පළාතක් එසා කරුණා කළ මේ පිළිබඳව සොයලා බලලා මේ පිළිබඳව වැඩපිළිවෙලක් ගන්න කියන එක මම ඉල්ලන්නේ ගරු කතානායකතුමනි.
අර ගරු
පැහැදිලිව කියන්නට ඕනේ ගරු කතානායකතුමනි මේ සම්බන්ධ විලච්චිය සම්බන්ධ මම මේක බැහැර කරන්නේ. මම මේ බැහැර කරන එක නෙමෙයි. මට අවස්ථාවක් තියෙනවා නම් මෙන්න විදුහල්පතිතුමිය කියන කතාව. නෑ නෑ ඔබතුමාගේ ආශ්‍රේය හරි මේ විදුහල්පතිතුමිය කියන්නේ.
මේ කාරණේ වැරදි පාර්ලිමේන්තුවේ කතා කරන්න පුළුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විතරයි ඒක වැරදි. ඕ යස් ප්ලීස්
ගරු සමන් ගරු කතානායකතුමනි මම කියන්නේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සිද්ධාර්ථ මහවිද්‍යාලය කිඹුලාව ආනන්ද විද්‍යාලය සහ ගාමිණී විද්‍යාලය පිළිබඳව. ඒ නිසා මේ මම කියන්නේ මේ මේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පාසල් තුන ගැන හොයලා බලන්න. මේක මම කතා කරා දුදේ ගරු කතානායකතුමනි. මේක විහිළුවට ගන්න එපා. මේක සත්‍ය කතා
කරන්නේ අපි.
කතානායකතුමනි දැන් කේලිය රඹකලා ගරු සෞඛ්‍ය ඇමතුමා මේ කාරණාව පිළිබඳව ඊයේ පවත්පතේ ගියහම මම මිනුවන්ගොඩ කීපෙින්ද මම පෞද්ගලිකවම සොයා බැලුවා. ඒ විදුහල්පතිතුමාවත් නියෝජ්‍ය විදුහල්පතිතුමාවත් මේ සම්බන්ධව අවබෝධයක් නැහැ. ඊළඟට මාධ්‍ය සම්බන්ධ එයාට කතා කරලා ඇහුවා කොහොමද මේ තොරතුරු ලබාගත්තේ කියලා. අපි කිසිම අවස්ථාවක අපි දන්නව රටේ ආර්ථික අර්බුදයක් තියෙනවා, රටේ පාසල්වල දරුවන්ට යම ප්‍රශ්නයක් තියෙනවා එහෙම දෙයක් වෙනවනේ ඒ පිළිබඳව ඔයාලා බලයේ ඒවට උදව් කරන්න තමයි අපි කතා කරේ හැබැයි මේ පාසල් එහෙම දෙයක් වෙලා නැහැ මම හිතනවා අපි මේ රටේ පවතින තත්ත්වය තුළ වැරදි මතවාද ඇරීම තුළ මිනිස්සුන්ව නැවත කුලප්පු කිරීමක් මේ වෙන්නේ එතුමා කියනවනම් අනුරාධපුරයේ සිද්ධිය පිළිබඳව අපි හොයලා බලන්න පුළුවන්
ඔව් මිස්සුති ඔව් අනුරාධපුරමෙතුමා
ඔව් ගරු කතානායකතුමනි දත් වශයෙන්ම මේ විශේෂයෙන්ම මේ ගොවිතැන් කරන ප්‍රදේශවල විශේෂයෙන්ම පෝරාරිහිමේ නැති නිසා ඇති වෙලා තියෙන තත්ත්වය උඩ ආහාර මිල වැඩිවීම නිසා ජනතාවට ආහාර සපයා ගැනීම අපහසුකමක් තියෙනවා. එතකොට යම් ප්‍රමාණයක මන්ද පෝෂණ තත්ත්වයක් මේ රටේ දැන් ඇති වෙලා තියෙනවා ළමයි අතර. ඒක සෞඛ්‍යමතුමා පිළිගන්නේ නැද්ද? ඒක පිළිගන්න. පිළිගන්න අපි කතා කරමු කොහොමද උත්තර වෙන්නේ කියලා. ඕගොල්ලෝ ගරු කතානායකතුමනි මේ විදිහට උද්දච්ච විදිහට කතා කරන්න එපා කියන්නේ මේ ඇමතිවරුන්ට ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නේ පිළි අරගෙන විසඳුමක් දෙන්න. ඒකට තමයි ආණ්ඩු කරලා තියෙන්නේ.
හරි බොහොම ස්තුතියි. ඔව් හර්ෂණ.
ගරු කතානායකතුමනි මේක මේ නිලධාරීන්වත් එහෙම නැත්නම් ඇමතිවරුන්ගෙන්වත් අහන්න ප්‍රශ්නයක් නෙමෙයි කතානායකතුමනි. මේ ප්‍රශ්නය මේ පාර්ලිමේන්තුවෙන් එළියට ගිහිල්ලා මිනිස්සුකෙන් ඇහුවනම් මේ තමන්ගේ දරුවට කන්න මොනවද දෙන්නේ කියලා ඒ ඊට වඩා හොඳ විද්‍යාත්මක දෙයක් නැහැ. මේක තේරුම් ගන්න. ඒකින්ද මේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක තේරුම් අරගෙන ඒකට විසඳුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් මේ නිලධාරියා වැරදි නිලධාරියා කරන්නේ දේශපාලන එහෙම නැත්නම් මේ නිලධාරියාට වෙන දෙයක් තියෙනවා කියන එක නෙමෙයි. ගරු කතානායකතුමනි තවම අපි මේක ගැන කතා කර ඉන්නවා නමුත් වැඩපිළිවෙලක් නැහැ. මේක ඉතාම අසරණ තත්ත්වයක මේ රටේ ජනතාව මේ රටේ දූදරුවෝ මේකේ අනිත් එක හැමතුමා මේකේ බලපෑම ඉන්නේ අදහෙට නෙමෙයි මේකේ බලපෑම ඉන්නේ ඉන් ද ලොง ටර්ම් දීර්ඝ කාලීන බලපෑමක් එනවා ඒකින්ද මේ හැම දෙයක්ම නතර කළා මේ කැබිනට් ඇමතිවරු තවපත් කරන්න නෙමෙයි තව රාජ්‍ය ඇමතිවරු තිස්සරපත් කරන්න නෙමෙයි මේගොල්ලන්ට තව ආහන දෙන්න නෙමෙයි මෙන්න ඒ අන්නේ ඒක හැමමල් නතර කරලා මේ දරුවන්ට කන්න ටික දෙන්න
එහෙම
තමුන්නාන්සලාට කන්න
හරි හරි ඔව් ඇමතිතුමා උත්තර දෙනවද?
නැත්නම් බොහොම පැහැදිලිව මම කියන්නට ඕනේ. නැවතත් මේ අවස්ථාවේදී මම හිතන්නේ අපි ඔක්කොම පිළිගත්ත එක මතයක් තමයි මෙතන ප්‍රශ්නයක් තියෙනවයි කියලා. කවුරුත් කියලා නැහැ කොහොම මොහොතවත් මේ ප්‍රශ්නේ නැහැයි කියලා. හැබැයි ප්‍රශ්නය විසඳන්න නෑ. Look, let me I'm on my feet. Right? ප්‍රශ්නය විසඳන්න වැඩපිළිවෙලක් දියත් කරනකොට ඒ සම්බන්ධව වැඩපිළිවෙලක් සකස් කරනකොට අනවශ්‍ය විදිහට එහෙම නැත්නම් ඒහිට පරිබාහිරව ඒහිට අදාළ නැතුව ප්‍රශ්නයක් ගැන කතා කරනවා නම් අපිට මෙතන කටවහගෙන ඉඳලා ඒක එහෙමම පිළිගන්නවයි කියන එක එහෙමනම් මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් වැඩක් නැහැ. දැන් උදාහරණයකට මම කියන්න. මේ දැන් අද වෙලා තියෙනවා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණ කාර්යාලය මිරිච්ච වෙල හම්බන්තොට. දැන් මේ වාර්තාව ඉවලා තියෙන මේ වාර්තාව දිහා පොඩ්ඩක් බලන්න මේ වාර්තාවේ ඉතාමත්ම පැහැදිලිව එකින් එකට විශ්ලේෂණය කරලා එකින් එකට කරුණු අරගෙන එකින් එකට මේ සම්බන්ධව විද්‍යාත්මකව තියෙන කරුණු ගෙනල්ලා ඉදිරිපත් කරලා තියෙනවා මේ කියන 180 පැත්ත පළාතකවත් නැහැ කියලා. ඉතින් මේක මම නොකිය ඉඳද කියන්නේ. එහෙම නැත්නම් මේක හරි ඒක හරි කියලා පිළි අරගෙන එතන කටයුතු කරන්න කියලාද කියන්නේ. එහෙමනම් විද්‍යාත්මකව මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අනිකුත් ඕනෑම වැඩක විද්‍යාත්මක පදනමක් වුණ ගන්නවා පැත්තකට වීසි කරලා පුවත්පත්වල තියෙන ඒවයි ගොසිප් එකේ තියෙන එකයි එක්ක අරගෙන වාද විවාද කරමු අපි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි විද්‍යාත්මක පදනමක් තියෙනවා නම් ඒක පිළිගන්න තරම් ශක්තියක් නැත්නම් මට කරන්න දෙයක් නැහැ.
හරි බොහොම ස්තුතියි. හරි. දරසලහ ප්‍රමුතුමා.
ගරු කතානායකතුමනි විද්‍යාත්මක පදනමක් පිළිබඳ මගේ මිත්‍ර ඇමතුමා කියන කාර්යය මම පිළිගන්නවා. විද්‍යාත්මක පදනම මොකද්ද ගරු කතානායකතුමනි? පාසල් දරුවෝ 142ක් පාසල් පද්ධතිය තුළ ඉන්නවා. මේ 142ෙන් ගරු ඇමතුමනි 111කට දිවාහාර දෙනවා. ඒක තමයි විද්‍යාත්මක පදනම. දැන් අවුරුදු දෙකකින් මේ දිවාහාර දෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඒ 111ක් පාසල් දරුවෝ ඒක මිනුවන් ගොඩුනේ නැහැ. අපේ මන්ත්‍රීතුමා කියන විදිහට විලච්චිය වුණා. මේ විවාදෙන් වැඩක් නැහැ නේ ගරු කතානායකතුමනි. විද්‍යාත්මක පදනකම තමයි පාසල් පද්ධතියේ දරුවන්ගෙන් 4න් එකකට දිවාහාර දෙන්න අපි අසමත් වෙලා තියෙනවා. ඒක කාගේද වැරද්ද කියන එක නෙමෙයි මෙතන ගැටලුව. ඒ නිසා පාසල් එන්නේ නැහැ. එන දරුවෝ කලන්තේ දාලා වැටෙනවා. විදුහල්පතිතුමන්ගේ දුක්ගෙනවිල්ලක් තියෙනවා. මම දැක ඊයේ රූපවාහිනී වැඩසටහනක විදුහල්පතිතුමෝ ස්වේච්ඡායෙන් ඉදිරිපත් වෙලා ප්‍රින්ස් ඔෆ් වේල්ස් විද්‍යාලෙත් තවත් විද්‍යාලක විදුහල්පතිතුමෝ දෙදෙනෙක් ඇමතුමා
උදව් කාමරය කියලා කාමර හදනවා ඉස්කෝලේ ඇතුලේ. කෑම වැඩිපුර තියෙන අම්මෙක්ගේ දරුවෙක් එනවනම් අම්මතර කෑම එකක් ගේන්න කියලා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි. බත් බැංකුව හදනවා. බත් බැංකුව හදනවා. ඉතින් විද්‍යාත්මක පදනම තමයි ලක්ෂ 11ක් දරුවෝ නිරාහාරව ඉන්නවා. ඒ දරුවන්ට අවුරුදු දෙකකින් කෑම දීලා නැහැ. ඒ සඳහා රුපියල් 60ක් මුදල වැඩි කරාම අපි පිළිගන්නවා. නමුත් රුපියල් 60කින් කරන්න බෑ. ඒ නිසා දරුවන්ගේ කාරණාවට ප්‍රමුඛත්වය දෙන්න ඕනේ කියලා කියන එකට මම හිතන්නේ විවාදයක් තියාගන්න නරකයි. ඒක අපි පිළිගන්නට ඕන කරු කතානායකතුමා. ඒක තමයි විද්‍යාත්මක පදනම.
හරි, බොහොම ස්තුතියි.
සරාපර මැතිතුමාගේ ප්‍රකාශයේ දැම්බෙලා තියෙන කරුණු සැන අපේ තර්කයක් වාදයක් නැහැ. මම කියන්නේ මේ එකින් එක 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 සිදුවීම් අරගෙන ඒ සිදුවීම් ජෙනරලයිස් කරලා ඒ සිදුවීම් තමයි සම්පූර්ණයෙන්ම සමස්තයක් හැටියට ගන්නවයි කියන එකේ මං කිය එහි තියෙන සාවද්‍යභාවය. එතකොට යම් කිසි විදිහේ සැකයක් මතුවෙනවා, සාධාරණ සැකයක්. එවැනි සාවද්‍ය ප්‍රකාශයක් ඒ විදිහට ප්‍රමුඛත්වය දබා දීලා සාකච්ඡාවට ලක් වෙනවනම් එහි යම් කිසි සැඟවෙච්ච පසුබිමේ ඇතිවෙච්ච කරුණු කාරණාවක් තියෙන්නට පුළුවන් කියලා මම කියන්නේ නැහැ. මේ ප්‍රශ්නය නැහැයි කියලා එක මොහොතකවත් කියන්න සූදානම් නැහැ. මේ ප්‍රශ්නය පැහැදිලිවම තියෙනවා. මේ ප්‍රශ්නයට විසඳුම් හොයන්නට ඕනේ. මේ ප්‍රශ්නය විසඳුම් නොහොයා සිටින්නට බෑ. හැබැයි මේ තියෙන මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. ඒකයි මම ඉදිරිපත්
කරන්නේ. ඔව්, වෙල්ගම් ඇමතුමා.
ඇරියා, අපේ සෞඛ්‍ය ඇමතුමාගෙන්. ඇමතුමා, මේ ඔබතුමාගේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා දැන් මම දවස් 5ක් තිස්සේ ටෙලිෆෝන් කෝල් එකක් ගන්න ඉස්සර ඉති කළුබෝවිල. කවදාකවත් උස්සන්නේ නැහැ. එතුමාට වැඩ වැඩි ඇති. බෙහෙත් නැති හින්දා වැඩ වැඩි නැති. ඉතින් මම කියන්නේ එහෙම කරන්න එපා. අපි මහජන නියෝජිතයෝ එතුමාට කියන්න ටෙලිෆෝන් එක ආන්සර් කරන්න මෙසේජ් එකක් දැම්මම ඒකටවත් උත්තරයක් නැහැ.
ඔබතුමාව මේ අපහසුතාවට පත් කරන්න කියන නෙමෙයි. මෙතන අපි කොච්චර වාද විවාද කරගත්තත් ප්‍රශ්නයක් වැඩක් වෙන්නේ නැහැ. දැන් මේ මන්ද පෝෂණය සහ ළමයි කලන්තය හැදිලා වැටෙන ආරෝමක ලොකු ප්‍රශ්න ගොඩක් මේ හැමදාම කතා කරනවා. මේ මම මේ කියන්නේ අපේ කතානායකතුමනේ, අම්පාර කියන්නේ ගොවි ජනතාව ඉන්න ප්‍රදේශයක්. මං ගියා ලාහුගල පැත්තේ. එහි සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ට තියෙනවා තමන්ට පුළුවන් නිදහසේ ව්‍යාපෘති කරන්න. ඒගොල්ලෝ හුඟක් කරන්නේ කුබුරු ගොවි දන. ඒකෙන් කොටසක් දෙන්න ඕනේ රජයට. මම ගිය සතියේ ගියා. ඒගොල්ලෝ කන්නකට දෙකකට කලින් දීපු වීකිලෝ ලක්ෂ ගාණක් එහි ගබඩාවල දැන් විනාශ වෙනවා. මේකට කවුරුත් නිලධාරියෙක් වග කියන්න කෙනෙක් නැහැ. එහෙමනම් මේ පාසල් ළමයින්ට කන්න නැහැ කියනවනම් ගේන හාල් ටිකේ වස විස තියෙනවා කියලා කෘෂි වර්ම ඇමතුමාම කියනවනම් තියෙන හොඳම හාල ලංකාවේකම නම් මං කියන්නේ ඔබතුමාලා මේ වට වෙරලා අවස්ථාවක් අරන් ඒ ගබඩාවල විනාශ වෙන හාල් ටික අරන් අඩුම ගාන මේ කන්න නැති ඉස්කෝල ළමයින්ගේ පෝෂණයට හරි දෙන්න.
හරි,
මොකක් හරි වැඩපිළිවෙලක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ප්‍රශ්න දෙවන වටේ බුද්ධික පතෙන් ඇමතුමා ප්‍රශ්න අංක 2
අනවකට
ඇමතුමා ගැසීමට
අනවා
කෘෂිකාර්ය ඇමතුමා උත්තරයක් දෙනවද සභාගත කරනවා.
ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්නෙට උත්තර සභාගත කරනවා.
උසති ගාමිණී වලේබඩ මැතිතුමා ප්‍රශ්න අංක 6 කෘෂිකර්ම මැතිතුමාගෙන් ඇසීමට අන්න කෙනෙක් නෑ.
සභාගත කරමු ගරු කතානායක.
සභාගත කරමු. වාසුදේව නානායක මැතිතුමා ප්‍රශ්න අංක 9
ගරු සභා කතානායකතුමනි, සමා වෙන ප්‍රශ්න අංක 6ට සති දෙකක් කල් ඉල්ලලා තියෙනවා.
සති දෙකක් කල් ඉල්ලනවා. 2 weeks. ප්‍රශ්න අංක 9
සති දෙක කලින් දෙනවා ගරු කතානායකතුමනි.
ස්තුති. පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා.
ගරු කතානායකතුමනි, ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ජනතාවට ලබා දීම රජයේ වගකීමක් වෙනවා. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශය සඳහා අත්‍යවශ්‍ය ඖෂධ හා උපකරණ ප්‍රමාණවත් පරිදි සැපීමට අද වන විට ආණ්ඩුව අපොහොසත් වී තිබෙන මේ අතර පිළිකා රෝගින්ගේ ප්‍රතිකාර සඳහා අත්‍යවශ්‍ය වන විකිරණ ප්‍රතිකාර උපකරණවල හිඟය හා නඩත්තු ගැටලු නිසා එම රෝගින්ගේ ජීවිත විශාල සංඛ්‍යාවක් අනතුරේ වැටී ඇති බව වාර්තා වේ. එපමණක් නොව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛාංක 19 ඇලීරක් 2022 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සම්බන්ධින්ද අදාළ වන්නේ නම් දැනට පවතින මානව සම්පත් කළමනාකරණයද තවදුරටත් ගැටලු සහගත විය හැකි. ඒ අනුව ජාතික වැදගත්කමකින් යුතු මෙම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු දෙක සම්බන්ධයෙන් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරනු ලබන ඉලෙක්ට්‍රා කම්පැක්ට්, ඉලෙක්ට්‍රා සිනර්ජි ප්ලැට්ෆෝම්, ඉලෙක්ට්‍රා සිනර්ජි විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත ලබා ගැනීමට 2013 වසරේදී විදේශීය සමාගමක් සමග ගිවිසුම් ගත තිබුණේද? එසේනම් එම ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? එසේ ලබාගත් ඉලෙක්ට්‍රා කම්පැක්ට් යන්ත්‍ර මගින් දිනකට ප්‍රතිකාර කළ හැකි රෝගීන් සංඛ්‍යාව ඉතා අඩු ගණනක් බව රජයේ දැනුවත්. මෙලෙස ගෙන්නුම් ලැබූ ඉලෙක්ට්‍රා කම්පැක්ට් සහ ඉලෙක්ට්‍රා සිනර්ජි ප්ලැට්ෆෝම් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රවල නූතන ලෝක සම්මත විකිරණ ක්‍රමෝපායන් හා අංගෝපාංග නොමැති බව දැන දැනම ප්‍රාථමික ගණයේ ඉලෙක්ට්‍රා කම්පැක්ට් යන්ත්‍ර හා යාවත්කාලීන නොවූ ඉලෙක්ට්‍රා සිනර්ජි ප්ලැට්ෆෝම් යන්ත්‍ර ස්ථාපනය කිරීමට කටයුතු කළේ මන්ද? මෙම සෑම විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් සමගම සැපිය යුතු විකිරණ මිතික උපාංග කට්ටල, ඩෝසිමෙට්‍රි ඉක්විප්මන්ට් ගිවිසුම්ගත පරිදි ලබා නොදී ඇති බව වාර්තා වන හෙයින් එහි සත්‍යතාවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර තිබේද? එළඹ සිටි ගිවිසුමේ පැවති ගැටලු නිරාකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය නිවැරදි කිරීමට 2021 වසරේදී සැපයුම් සමාගම සමග එකඟතාවයන්ට පැමිණ ඇති බව වාර්තා වෙනවා. එහිදී දැනට සපයා ඇති ඉලෙක්ට්‍රා සිනර්ජි ප්ලැට්ෆෝම් යන්ත්‍ර හතරට නවීන අංගෝපාංග එක්කොට නොමිලේ යාවත්කාලීන කර දීමටත් ඉදිරියේදී අතිනවීන ඉලෙක්ට්‍රා ඉන්ෆිනිටි යන්ත්‍ර අඩු මුදලකට ලබා දීමටත් සමාගම එකඟ වී තිබෙනවා. එම එකඟතා අනුව මේ වන විට ක්‍රියාත්මක වී ඇද්ද? ඒ කියන්නේ ගරු ඇමතිතුමනි, වැරදි යන්ත්‍ර ගෙන්නලා රටට ජනතාවටත් වංචා කරලා ආපහු ඒ වැරද්ද නිවැරදි කරගන්නට අලුතෙන්ම ඒ සමාගමෙන් වන්දි හැටියට ආපහු ප්‍රතිසංස්කරණය කරන්න කිරීමේ ගැරන්ටි එකක් ලබාගෙන කොච්චර බැරෑරුන්ද කිව්වොත් මේ වංචාව ඒගොල්ලොම ඉදිරිපත් වෙලා තිබෙනවා ලෝකයේ අති නවීනතම යන්ත්‍ර ටික ලබා දෙන්න නොමිලේ. අපිට දැනගන්නට ඕන මේ හොරකම නිවැරදි කරන්නට මේ ගත්තු ක්‍රියාමාර්ග දැනට ක්‍රියාත්මකද? නිසි ප්‍රමිතියෙන් යුතු විකිරණ යන්ත්‍ර ස්ථාපිත කර නොතිබීම හා ප්‍රමාණවත් කරම් විකිරණ යන්ත්‍ර නොමැතිවීම නිසා වසරකට බේරාගත හැකි පිළිකා රෝගීන් 5000කට වැඩි ප්‍රමාණයකට සිය ජීවිතය අහිමි වන බව රජය නොදන්නේද? එසේනම් නව විකිරණ යන්ත්‍ර මිලදී ගැනීමට හා ඒ සඳහා අවශ්‍ය ගොඩනැගිලි කඩිනමින් ඉදිකිරීම සඳහා අවශ්‍ය පරිදි 2023 අයවැය තුලින් ප්‍රතිපාදන වෙන් කිරීමට කටයුතු කරන්නේද? ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යතුමනි, මම ඊයේ මතු කරපු ප්‍රශ්නයට තවත් එකතු කිරීමක්. සෞඛ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා කාලය වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමක් 2018 වසරේදී සිදු වුණා. නමුත් මෑතක කෙටි කාලයක් තුළ නිකුත් කළ චක්‍රලේඛ දෙකක් නිසා මෙම තත්ත්වය ව්‍යාකූල වෙලා තිබෙනවා. එක්කතකින් එකවර විශේෂඥ වෛද්‍යවරු සැලකිය යුතු සංඛ්‍යාවක්, ඒ කියන්නේ 300කට වැඩි ප්‍රමාණයක් විශ්‍රාම යෑමෙන් වෛද්‍ය කළමනාකරණය හා සේවා සැපීම පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකියි. අනෙක් අතට නිසි අධ්‍යයනයකින් තොරව සිදු කරන මෙවන් කඩිනම් සංශෝධනය තරුණ වෛද්‍යවරුන් හා නව විශේෂඥ දැනුම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රඳවා ගැනීම අධෛර්යමත් කරනවා. බොහෝ දෙනා රට අතහැර යනවා. මෙම ගැටලුකාරී තත්ත්වයන් දෙක සම්බන්ධයෙන් ආණ්ඩුව දැනුවත්ද? එසේනම් මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? මේකට අමතරව ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ අවසරය මත මම ඔබතුමාට පෙන්වන්න කැමති අද රටපත් වෙලා තිබෙන තත්ත්වය. මම මේ කොළ දෙක හැන්සාත් ගත කරනවා සභාගත කරනවා ගරු කතානායකතුමනි. පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව උතුරු මැද ඒ අය ලියනවා රෝහල් වලට මෙන්න මේ ආකාරයට චක්‍රලේඛන් නිකුත් කරනවා. ගණකාධිකාරී මොනවද කියන්නේ? නේවාසික රෝගීන් සඳහා කිරි සැපීම නැවත දන්වන තුරු නැවැත්වීම. මේ යවන චක්‍රලේඛය. ඒ කියන්නේ රෝහල් වල ඉන්න ඒ ගිලන් වෙච්ච පුද්ගලින්ට කිරි සපයන එක නතර කරන්නලු. මේම කොහොමද කරන්නේ? එතකොට රෝගීන්ට කිරි සපයන එක නතර කරලා රාජ්‍යම දිරුති සඩපත් කරනවා. තවත් 10ක් පත් කරන්න යනවලු. මොකද මේ විහිළුව? අනික් කාරණාව මුහුදු මාළු වෙනුවට ආදේශකයක් ලෙස වැව් මාළු ලබා දී මරු කතාව. එතකොට මම අහන්න කැමති, ඔය නීතිය මේ පාර්ලිමේන්තුවට අදාළද? මේ පාර්ලිමේන්තුවට අදාළද? මේ පාර්ලිමේන්තුවේ කැන්ටිමට අදාළද? මුහුදු මාළු නැතුව වැව් මාළු ගේන්න කියලා? මේ බොරු නෙවෙයි. මම මේ චක්‍රලේඛය හැන්සත් ගත කරනවා සභාගත කරනවා. මොන ලැජ්ජ නැති වැඩක්ද? ගරු සෞඛ්‍ය මාත්‍යතුමාගෙන් ඉල්ලීමක් කරනවා වහාම මේ චක්‍රලේඛ ටික ඉවත් කරන්න. තමුන්නාන්සේලාට මාළු සපයන්න බැරි නම් ඔය පත් කරපු රාජ්‍ය අමතිවරු ටික කස් කරලා ඒගොල්ලන්ට වැය වෙන සල්ලි ටික මේ මාළු සපයන්න යොදවන්න. ඒ දේ කරන්න. අනිත් එක තමයි කොහොමද කියන්නේ කිරි සපයන්න එපයි කියලා රෝහල් පද්ධතියේ ඒ රෝගීන්ට. මේක වැරදි ගරු ඇමතිතුමා. අමනාපෙන්න පස්ස හැරට කතා කරාට. අපිටත් කිව්වා අමතිකම් ගන්න එන්න කියලා. අපිටත් කිව්වා අගමැතිකම් ගන්න එන්න කියලා. මොකද? තමුන්නාන්සලා 134 ගෙන් ජනාධිපති වෙන්න මට ඕනව නෑ. හලෝ. පිස්සු කතා කරන්න තු ඉන්නවා. නිකම් තමුන්නාන්සලා රට පාවා දෙන මිනිස්සු. තියෙනවා ඡන්දයක්. ඡන්දයක් තියෙනවා. එතකොට මහ පොළොවේ යථාර්ථය තේරෙයි. ඉතින් මම ගරු තමුන්නාන්සට කියන්න කැමති. චක්‍රලේඛ යවනවා. පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත බොරු නෙවෙයි. හැන්සත් ගත කරනවා සභාගත කරනවා. ලැජ්ජ නැතුව කියන කිරි දෙන්න එපාලු. ලැජ්ජ නැතුව කියන මූදු මාළු දෙන්න එපාලු. එහෙම කිය කිය ඇමතිවරු දුසිංගනම් පත් කරනවා. වහාම මේක ගැන ක්‍රියාමාර්ගයක් ගන්න. ඒ වගේම ගරු ඇමතිතුමනි, අර කුමාරසිරි මන්ත්‍රීතුමා මතු කරපු මතය අදහස, අර විලච්චියේ කොට්ටාසේ පාසල් තුනක ප්‍රශ්නය, ඒක 100% වාරයක් ඇත්ත. ඒක සත්‍ය කතාවක්. ඔබතුමා මනාපෙන්න එපා. මෙහෙම කිව්වට රජයේ ඇමතිවරෙක් නිලධාරියෙක්ගෙන් ප්‍රශ්නයක් අහනකොට අමනාපෙන්න එපා. ස්වාධීන කොමිෂන් සභා නැතුව ඒගොල්ලෝ කරන්නේ ඔබතුමන්ලා කියන විදියට කුලියට කහින එකයි. අර ප්‍රසන්න රණතුංග මැතිතුමා මෙතන ඇගිලා කතා කරා. අපි දන්නවනේ එතුමා රජයේ නිලධාරින්ට කතා කරපු ඒවා එළියට ඇවිල්ලා තියෙනවානේ. මං අහන්නේ රජයේ නිලධාරින්ගෙන් මේවා අහනකොට ඇත්ත කියයිද සත්‍යය කියයිද? ඒ නිසා ඔය රෙකෝඩින් දාලා හරියන්නේ නැහැ. ඔය ලයිව් ටෙලිකාස්ට් දාලා හරියන්නේ නැහැ. මේ කියන දේවල් මේ ඇත්ත කතාව. මම ඔබතුමාට කියන්න කැමතියි, දැන් තමයි රටටම වටිනාකම තේරිලා තිබෙන්නේ රණසිංහ ප්‍රේමදාසගේ පාසල් දිවාහාර වැඩසටහන. දැන් රටටම තේරිලා තියෙනවා. එදා තේරුන්නේ නැහැ. දැන් රටටම තේරිලා තියෙනවා. මම ඔබතුමාට වගකීමෙන් කියනවා පාසල් පද්ධතියේ දූදරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව සර්වේ එකක් කරන්න. මේ රජය බයයි සර්වේ කරන්න. ඔබතුමා දන්නවද ලෝක ආහාර සංවිධානය මීට මාස 12කට පෙර සර්වේ එකක් ඉල්ලන අවසර ඉල්ලනකොට ආණ්ඩුව දුන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ. ඇයි? සංඛ්‍යා ලේඛන එළියට එනකොට බයයි. මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා බුද්ධිමත් පුද්ගලෙක් හැටියට මේ පාසල් මට්ටමේ ජනතාවගේ දූදරුවන් මුහුණ දෙන ප්‍රශ්නෙට යම්කිසි විසඳුමක් ලබා දෙන්න. විසඳුම් ලබා දෙන්න සල්ලි තියෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න අපිත් උදව් කරන්න අපේ සහයෝගය ලබා දෙන්න. ස්තුතියි.
ගරු කතානායකතුමනි, කයිතනවා තාමත්ම වැදගත් කාලෝචිත ප්‍රශ්න ගණනාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයත් අධ්‍යාපනයත් දරුවනුත් ගැන මේ අවස්ථාවේදී කතා වුණා. එක මොහොතකවත් මම සූදානම් නැහැ මෙහෙම ප්‍රශ්නයක් මේ රටේ නැහැ කියලා කියන්නේ.
හැබැයි ඒ කියන අතරතුරේ අපේ මේ පාසල් දරුවන්ගේ මේ ආහාර ප්‍රශ්නේ මේ වගේ ප්‍රශ්නවලදී දේශපාලනීකරණය කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධව මට කරුණ ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් හම්බන්තොට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරපු ඔය ප්‍රශ්නය මන්ද පෝෂණය 80% ඉදිරිපත් කරේ මොකක්ද සේනාංකයක දිස්ත්‍රික් සම්බන්ධික නිලධාරී වෛද්‍යවරයා. ඒ දේශපාලන ගැට ගැසීම තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ. මම කියන්නේ එතනින් බෑහැර වෙලා මද තනක ඉඳගෙන මේක ගැන කතා කරන්න පුළුවන් විය යුතුයි කියන ආරාධනාව මම සියලු දෙනාට පළබිනෙම කරනවා. ඔබතුමාගේ 27 ප්‍රශ්නයේදී මේ සිදුවීම වෙලා තියෙන්නේ 2013. මම සතුටු වෙනවා 2015 සිට 2019 වෙනකම් ඔබතුමාලාගේ රජයේ මේ සම්බන්ධව කරුණු ඉදිරිපත් නොකර ඒ යටපත් කරාද කියලා මම දන්නේ නැහැ. ඒ කරුණු ඉදිරිපත් කිරීමෙන් තොරව ඉඳලා නැවත වරක් ඒ 2013 ප්‍රශ්නය 2022 අපිට ඉදිරිපත් කළා යැයි නිවැරදි කරන්න අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ අවුරුදු පහ තුළ ඒ සම්බන්ධව වචනයක්වත් කතා කරන්නට ඒ සම්බන්ධව කිසිම වග විභාගයක් නොමැති වීම ගැන මගේ කනගාටුවත් මම ප්‍රකාශ කරනවා මේ අවස්ථාවේදී. පළවෙනි ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් පිළිකා රෝගීන්ට අධිශක්ති විකිරණ චිකිත්සක ප්‍රතිකාර ලබා දීම සඳහා ට්‍රිපල් එනර්ජි ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක්, ඩුවල් එනර්ජි ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 6ක් සහ ෆික්ස් එනර්ජි ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍ර 7ක් සපයා ගැනීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව ඉලෙක්ටා විදේශ සමාගම සමග 2013 12 3 දින ගිවිසුම් ගත වී ඇත. එම ගිවිසුමේ ඡායා පිටපතක් මේ සමග ඉදිරිපත් කර ඇමනුම් එක හැටියට ඉදිරිපත් කරන්න සූදානම්. පිළිකා රෝග විශේෂඥන්ගේ නිර්දේශලත් ප්‍රසම්පාදන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුවේ ස්කාක් නිර්දේශ ලැබ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පත්කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව අනුමැතිය ලබා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ගිවිසුමට එළඹීමට කටයුතු කර ඇති අතර එම යන්ත්‍ර සමගින් මගෙන් ක්‍රියාත්මක ප්‍රතිකාර ලබා දීමේ කටයුතු පිළිබඳ එමාබදාල කමිටුව මගින් සලකා බලා ඇත. දැන් අපතුමාගේ කතාවේදී කියවුණා මේ හොර රැළ සම්බන්ධව ගන්න ක්‍රියාමාර්ග කුමක්ද කියලා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ තියෙනවා රජයේ සියලුම නිලධාරීන්ගෙන් සදුම්ලත් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සදුම්ලත් ප්‍රසම්පාදන වැඩපිළිවෙලක්. ඒ අය සම්බන්ධව මේ සම්බන්ධව මම ඉදිරිපත් කළා ඔබතුමාව කියාපු හොර රැළ සම්බන්ධව උන්ගේ වාර්තාවක් මම අරගෙන මේ සභාවට දැනුම් දෙන්නම්. මොකද ඒ අය මේ රටේ ප්‍රොෆෙෂනල්ස්ලා කියන කණ්ඩායම තමයි පළවෙනියෙන්ම මේ සම්බන්ධව ඔන්කොලොජිස්ට්ලා සමන්විත කණ්ඩායමකින් තමයි මේ ප්‍රශ්නේ මේ සම්බන්ධව ඉල්ලීමක් ඇවිල්ලා තියෙන්නේ. දෙවනි ප්‍රශ්නයට පිළිතුරු හැටියට යෝජිත යන්ත්‍ර සැපයීම පිළිකා රෝග විශේෂඥන්ගේ නිර්දේශලත් ප්‍රසම්පාදන යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර සමාලෝචන කමිටුවේ නිර්දේශ ලැබ රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුව විසින් පත්කරන ලද තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ හා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලබා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව අදාළ ගිවිසුමට එළඹීමට කටයුතු කර ඇති අතර 2013 වර්ෂයේ පැවති තාක්ෂණික ඉහළ මෙම යන්ත්‍ර එම ගිවිසුම ප්‍රකාරව සපයා ගැනීමට කටයුතු කර ඇත. මෙතෙන්දී ඔහොම පැහැදිලිව කියන්නට ඕනේ මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඔබතුමාලා නිතරම කියන විශේෂඥ සහාය ලබා ගන්නට ඕනේ කියන ප්‍රසම්පාදන කමිටුවේ පළවෙනි එක තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සදුම් ලත කමිටියකින් තමයි මේ නිර්දේශය ලබලා දීලා තිබෙන්නේ. මෙන්න මෙවැනි අවශ්‍ය භාණ්ඩයක් මේ අමාත්‍යංශයට අවශ්‍යයි. විසින් පත් කරලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටු අනුමැතිය ලබා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරු අදාළ ගිවිසුම් එළිමීමට කටයුතු කර ඇති අතර 2013 වර්ෂයේ පැවති තාක්ෂණිකව ඉහළ මෙම යන්ත්‍රය ප්‍රකාරව සපයා ගැනීමට කටයුතු කර ඇත. අපේ විපක්ෂ නායකතුමා දන්නා පරිදි මං හිතනවා ටෙක්නොලොජිකල් ලෑන්ඩ්ස්කේප් කියන එක දිනපතා වෙනස් වෙන තත්ත්වයක් තියෙනවා. එනිසා 2013 ප්‍රශ්නය 2015 16 17 18 යහුවනම් යාවත් කාලීනයි කියලා මම හිතනවා. හැබැයි 2020 වෙනකොට නියත වශයෙන්ම මෙය අලුත් කළ යුතුයි. එසේ නැත්නම් අපි කියන කම්පැටබල් එහෙම නැත්නම් ඒට හා සමාන්තරව මේකට ගත යුතුයි අනිකුත් දේවල්. ඒ වගේම තවද මෙම දිනය දක්වා මෙම සෑම විකරණ ප්‍රතිකාර යන්ත්‍රයක් සමගම සැපිය යුතු විකරණ මිතින උපාංග කට්ටල ඩොසිමන් ඉක්විප්මන්ට් ගිවිසුම්ගත පරිදි ලබා නොදී ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇත. ඔබගේ විමසීමට අනුව යන්ත්‍ර භාවිතයට ගනු ලබන අදාළ පාර්ශ්වයන් වෙතින් ඒ පිළිබඳ විමතා සුදුසු පියවරක් ගැනීමට මේ වෙනකොට අපි කටයුතු කරලා තියෙනවා. පහුගිය අවුරුදු 10ම 8ම ඒ සම්බන්ධව හැලහොල්මක් තිබිලා නැහැ. ඊගාව ප්‍රශ්නයේ තුන්වෙනි ප්‍රශ්නය මේ පිළිතුර කාලීන අවශ්‍යතාවය සලකා බලා තාක්ෂණික උත්ශ්‍රේණිගත කිරීම කටයුතු සිදුවෙමින් පවතින අතර ප්‍රමාණවත් ප්‍රතිපාදන ලැබීම මත නව සැපයීම් සිදු කිරීමට කටයුතු කරනු ලැබේ. හතරවැනි ප්‍රශ්නයට පිළිතුරු පිළිකා රෝග සත්කාර සේවාව සඳහා ඉහළ ගුණාත්මක භාවයකින් යුත් අධිතාක්ෂණ විකරණ චිකිත්සක නවීන උපකරණයන් තිබීමේ අවශ්‍යතාවය හඳුනා ගැනීම මත මෙම අදාළ යන්ත්‍ර සැපීමේ කටයුතු සිදුවෙමින් පවතින. විකරණ කාන්දුවීම වැළැක්වීමට අදාළ ලෙඩ් ඩෝස් නොතිබීම මත මෙම යන්ත්‍ර භාවිතය කිරීමට කාල ප්‍රමාදයක් සිදුවී ඇති අතර ඒ හේතුවෙන් මෙම විකරණ ප්‍රතිකාර ලබා දීමට භාවිතා නොකිරීම නිසා රෝගී ප්‍රතිකාර කටයුතුවලට යම් ප්‍රමාදයක් සිදු වුවා. ගොබ්ලට් තෙරපි කියලා තියෙනවා. නම පැරණි තාක්ෂණය මගින් සහිත යන්ත්‍ර මගින් බොහෝ දුරට ප්‍රතිකාර කටයුතු සිදු කරගෙන යාම නිසා රෝගීන් 5000කගේ පමණ ජීවිත අහිමි වන බවට කර ඇති ප්‍රකාශය පිළිගත නොහැක. එමෙන්ම 2019 වර්ෂයේ සිට ලෙඩ් ඩෝස් සමිකර මෙම යන්ත්‍රය නිසි භාවිතයට ගෙන ඇත. දැන් මේක කියන්නේ 2013 එකේදී. 2013 ඉඳන් 18 19 වෙනකම්ම කිසිම දෙයක් වෙලා නැහැ ලෙඩ් ඩෝස්. අපි ඒ ගැන තේරුම් අරගෙන ඒ ලෙඩ් ඩෝස් ගෙනහලා මේ වෙනකොට එය පාවිච්චි කරන භාවිතා කරන තැනකට ගෙනහලා තියෙනවා. මේ වන විට වසර 9ක් පමණ ගත වී ඇති බැවින් ඊට අදාළ තාක්ෂණික විහෙල මට්ටමේ යන්ත්‍ර වෙළඳපොළ තුළ පවතින එක සත්‍යයක්. ඉහත කී ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට කරගෙන යාමට නීතිපතිතුමාගේ උපදෙස් ලැබී අතර සපයෝම්කාර ආයතනය සමග එකඟතාවයන්ට පැමිණීම හා යාවත් කාලීන කිරීමට අදාළ කටයුතු මේ වෙනකොට සිදු කරමින් පවතිනවා. ඊට පස්වෙනි ප්‍රශ්නය ඔබතුමායේ නගපු ප්‍රශ්නය අතුරු ප්‍රශ්නයක් හැටියට පිළිතුර හැටියට මම හිතනවා සවිස්තර පිළිතුරක් දෙන්න ඕනේ. මොකද මේක සමාජයේ මේ වෙනකොට සාකච්ඡා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ අංශ විසින් විවිධ මත මේකට පැති දෙකක් තිබෙනවා. මම අර ඊයේ කීවා වගේ මේ පැති දෙකම අපි සාකච්ඡා කරලා අවසාන තීන්දුවක් ගෙන නැහැ. අවසාන තීන්දුවක් ගන්න මේ පැති දෙකම හොඳට හිතලා බලලා රටේ ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රයෙන් බලාපොරොත්තු වෙන සේවාවන් වල අඩාල නොවන ආකාරයට යම්කිසි තීන්දුවක් ගත යුතුයි කියන මතේ පැහැදිලිව ඉන්නවා. මේකට පිළිතුර රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වයස 2022 වනතුරු අයවැය යෝජනාවක් මගින් අවුරුදු 60 ලෙස සැලකීම මත වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 60ක් බවට පත්වී ඇත. දැනට ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ විශේෂඥ වෛද්‍ය නිලධාරී 2278ක් පමණ සේවයේ සිටින අතර මෙම අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60ක් වීම මත පහත පරිදි විශේෂඥ වෛද්‍ය නිලධාරීන් හා පරිපාලන වෛද්‍ය නිලධාරීන් විශ්වාස යාමට නියමිතය. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරීන් 222කුත් පරිපාලන වෛද්‍ය නිලධාරීන් 27කුත් එකතුව 249කුත් විශ්‍රාම ගැන්වීමට මේ අවුරුද්ද අන්තිමටම සිදු වෙනවා.
ප්‍රතිශතයක් වශයෙන් මුළු වෛද්‍ය විශේෂඥ වෛද්‍ය නිලධාරීන්ගේ සංඛ්‍යාවෙන් 9%ක් පමණ විශ්‍රාමයාමට නියමිත බැවින් ඒ රෝහල් හා ආයතනවල පුරප්පාඩු වන විශේෂේත්‍රයේ අනුව අභ්‍යන්තර ස්ථානමාරු ක්‍රමවේදයක් යටතේ තුලනය කිරීමට හැකියාව පවතින බවත් සඳහන් කරන්නට වූ. මීට අමතරව වසර 5ක විදේශ නිමාඩු ලබා දීමේ ක්‍රමය යටතේ තවත් වෛද්‍යවරුන් 3%ක් පමණ විදේශගත විය හැකි අතර එම සංඛ්‍යාවද සාමාන්‍ය වෛද්‍ය තනතුරු ආවරණය කරන ක්‍රමවේදය යටතේ සපුරාලීමට කටයුතු කර ඇත. විදේශ පුහුණුව සඳහා රජයේ වසරකට විශාල මුදලක් වැය කරන අතර එම පුහුණුව ලබන නිලධාරීන් අනිවාර්ය සේවා කාලයකට යටත් වේ. එබැවින් විශ්‍රාම යන වයස අවුරුදු 60 දක්වා වෙනස් වීම මත තරුණ වෛද්‍යවරුන් සඳහා තම ප්‍රියතම ස්ථාන ලබා ගැනීමට එය හේතුවක් වන බැවින්ද දේශීය නිසි කුසලතාව සහතික වෛද්‍යවරුන් සඳහා උසස් වීමේ අවස්ථාව ලැබෙන බැවින්ද ක්ෂේත්‍රයට ධනාත්මක බලපාන බවක් ප්‍රකාශ කරමි. මේ අනිත් පැත්ත ඔය විශ්‍රාම යන අයගේ පාඩුව සම්බන්ධව කියවෙන. තවද මෙම විශ්‍රාම වයස වෙනස් වීම හැර රට හැර යාමට බල නොපාන බවත් රටේ සෞඛ්‍ය සේවය තවදුරටත් ශක්තිමත් වීමට ඉවහල්වනු ඇත ඔවුන්ගේ නිර්දේශ. අනිවාර්ය සේවා කාලයකට යටත්ව නිලධාරීන් අනුමැතියකින් තොරව රටහැර යාම පිළිබඳ විශේෂ ප්‍රවණතාවයක් වෛද්‍යංශය තුළ පැන නැගී නොමැති නමුත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් අනුගමනය කරන සාමාන්‍ය නෛතික ක්‍රමවේදයන් අනුව එය යම්කිසි පාලනයකට ගත හැක. ඒ වගේම ඔබතුමාගේ දැන ගැනීම පිණිස මොකද ඊයේ කරපු ප්‍රකාශයට මම ටිකක් සවිස්තරව මේ සම්බන්ධව හොයලා බැලුවා. 1916 මේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් ඉඳලා තියෙන 1660. එතකොට 2016 ට මේ වෙනකොට ඒක 2278කට වර්ධනය වෙලා තියෙනවා. ඒ කියන්නේ ඉන්ටේක් එක වැඩි වෙච්ච නිසා මේ කාලය තුලත් 30%කින් පමණ ඒ කාල පරාසය තුළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ වැඩිවීමක් තියෙනවා. එතකොට මුළු කන්සල්ටන්ට්ස්ලා රිටයර් වෙන ගාන 249යි. මේ නීතිය බලපෑවෝ. මේකේ මම පුංචි විග්‍රහයක් කරන්න කැමතියි මේ විපක්ෂ නායකතුමාටත් අනිකුත් අයගේ ප්‍රයෝජනෙ පිණිස. ජෙනරල් මෙඩිසින් 261ක් දැන් තියෙනවා. ඒකෙන් 29 දෙනෙක් රිටයර් වෙනවා. පීඩියාට්‍රික්ස් 169න් 28ක් රිටයර් වෙනවා. මේ ක්‍රමය ආවොත් ජෙනරල් සර්ජන්ස්ලා 168න් 26ක් රිටයර් වෙනවා. ඔබ්ස්ට්‍රික් ඇන් ඔබ්සෙන්ජින් කියන එක 144න් 21ක් රිටයර් වෙනවා. ඇනස්තීසියා ගැන ඔබතුමා කතා කරා 155න් 19ක් රිටයර් වෙනවා. අයි ස්පෙෂලිස්ට්ලා ගත්තොත් 49න් 18ක් රිටයර් වෙනවා. කමියුනිටි මෙඩිසින් 93න් 9 දෙනෙක් රිටයර් වෙනවා. කාඩියොලොජි විශේෂයෙන් කතා කරපු 62න් 9 දෙනෙක් රිටයර් වෙනවා. ට්‍රාන්ස්ෆියුෂන් ඔබතුමායිය සඳහන් කරපු මෙඩිසින් ට්‍රාන්ස්ෆියුෂන් 24 දෙනාගෙන් 8 දෙනෙක් රිටයර් වෙනවා. ඊගාවට රේඩියොලොජි 73න් 7ක් රිටයර් වෙනවා. ඩර්මටොලොජි 135න් 7 දෙනෙක් රිටයර් වෙනවා. ENT සර්ජන්ස්ලා 46න් 6 දෙනෙක් රිටයර් වෙනවා. රෙස්පිරටරි මෙඩිසින් 37න් 5ක් රිටයර් වෙනවා. සයිකියාට්‍රි 63න් 5 දෙනෙක් රිටයර් වෙනවා. ජුඩිෂල් මෙඩිසර් මෙඩිකල් ඔෆිසර්ස් ලගින් 45කින් 5 දෙනෙක් රිටයර් වෙනවා. හිස්ටොලොජි 63න් 5ක් රිටයර් වෙනවා. කාඩියෝ තොරසික් සර්ජන් 18 දෙනෙක්ගෙන් 5 දෙනෙක් රිටයර් වෙනවා. මෙත් මේ විදිහට තව අනිත් ටිකක් මට කියාගෙන යන්න පුළුවන්. ඔබතුමාලාගේ දැනගැනීම පිණිස මම මේක සභාගත කරනවා. මෙතන තියෙන ප්‍රශ්නය තමයි මේ ප්‍රශ්නය සම්බන්ධව අපි ස්ථිර තීන්දුවක් අරගෙන නැහැ. තාමත් සාකච්ඡා මට්ටමේ යනවා. පාර්ශ්ව ගණනාවක් මේ සම්බන්ධව අපත් සමග සාකච්ඡා කරනවා. දැන් උදාහරණයකට ගත්තොත් ස්පෙෂලිස්ට්ලා 1600 ඉඳන් 2200 වැඩි වෙලා තියෙනවා මේ කාලය තුල. දැන් අපේ ඉන්නවා පෙළක් සබ් ස්පෙෂලිස්ට් කියන 40ක් පමණ දැන් වැඩි වෙලා තියෙනවා. ඉස්සර සබ් ස්පෙෂලිස්ට්ලා කියලා හිටියේ දැන් ඔක්කොම 7-8කට තිබ්බේ. දැන් 40ක් පමණ ඉන්නවා. උදාහරණයකට ගත්තොත් පෙරෆරි එකේ තියෙන එහෙම නැත්නම් පිටස්තරේ තියෙන ස්පිරිතාලෙක ආරෝග්‍ය ශාලාවක දෙන්නයි නම් අවශ්‍ය අපි හතර දෙනෙක් එතෙන්න යොදලා තියෙනවා. මොකද මේ එන් පෝස්ට් තියෙන අයට ගේන්න එහාට විදිහක් නැති නිසා. තරුණ අලුත් තාක්ෂණයන් සමඟ කටයුතු කරන අත්දැකීම් කියන එක අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා you can never overtake the experience කියලා එකක්. ඉතින් මේ සම්බන්ධව තුලනතාවයක් තුල මේ සම්බන්ධව තීන්දුවක් ගන්නට ඕනේ. හැබැයි ජාතික ප්‍රතිපත්තියක් සකස් වෙලා තියෙන මොහොතක එක අංශයක මේ ලක්ෂ 15ක් ඉන්වයි කියලා අපි දැනට උපකල්පනය කරනකොට 222කගේ ප්‍රශ්නයක් ගැන අපි 260කගේ ප්‍රශ්නයක් ගැන අපි කතා කළ යුත්තේ කුමක් නිසාද? ඔවුන්ගේ අත්‍යවශ්‍ය සේවාවන් නිසාමයි. එහෙමනම් අපේ තවත් යෝජනාවක් හැටියට තියෙන්නේ අත්‍යවශ්‍ය දේ ස්ථානවලදී ඒ යම් කිසි විදිහේ වැඩි කිරීමක් කරන්න දීර්ඝ කිරීමට වැඩපිළිවෙලක් ගේන්නත් පුළුවන්. මේක ඔබතුමා මේක ගැන එක පැත්තකයි කතා කරේ. මම ඒකයි මේ පැති දෙක ගැනම අවබෝධයක් ලබා ගන්නට කරුණු ඉදිරිපත් කරේ. මේ කරුණු දෙකම සැලකිල්ලට අරගෙන අපේ රටේ විශේෂඥ වෛද්‍යවරුන් තාමත් අධ්‍යක්ෂින් බහුල කණ්ඩායමක් ඉතා ප්‍රබල සේවයක් ඉතා වැදගත් සේවයක් කරනවා. ඒ වගේම ඉතාමත්ම තරුණ ලෝකයක් එක්ක අලුත් තාක්ෂණයක් එක්ක හැප්පෙන අලුත් තාක්ෂණයක් එක්ක කටයුතු කරන තවත් විශාල කණ්ඩායමක් මේ තනතුරු ගැන අපේක්ෂාවෙන් ඉන්නේ. ඉතින් මේ දෙක තුලනය කරලා රටට සුදුසුම දේ කළ යුතුයි. පුද්ගලිකව අවශ්‍යතාවයන් වලට වඩා රටට අවශ්‍ය දේ කුමක්ද කියන එක තක්සේරු කරලා ගත යුතු තීරණයක් හැටියටයි මම මේ තීරණය දකින්නේ. තාමත් අවසාන තීන්දුවක් නොමැති බව පැහැදිලිව කියන්නට ඕන. බොහොම සුපි.
On a quick point of order.
Sorry, just to complete. අනිවාර්යයෙන්ම ඔබතුමාට සහතික වෙනවා ඊගාව පෑය තුලත එහෙම චක්‍රලේඛනයක් තියෙනවා නම් ඒ සම්බන්ධව සොයලා බලලා මට ලැබෙන සලස්සන්න කපි එකකුත් මම හොයලත් ගන්නම්. උතුරුමැද කියන එක ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට එවැනි චක්‍රලේඛනයක් ගැන ඉදිරිපත් කිරීම. ඒ වගේම ඔබතුමා විලච්ඡය ගැන කතා කරා. මම විලච්ඡය ගැන නෙමෙයි කතා කරේ. ඒක ගැන වාද කරේ නැහැ. මම කතා කරේ මිනුවන්ගොඩ එක ගැන. මිනුවන්ගොඩ තියෙන තත්ත්වය මොකද? මිනුවන්ගොඩ තත්ත්වය මට හැකියාවක් ලැබුණා වුන් සමග සාකච්ඡා කරන්න පාසය සංවර්ධන සම්මිත්‍යත්. ඒ මම හිතන්නේ ඒ නිසා ඒ සම්බන්ධවයි මම ප්‍රකාශ කරේ. විලච්ඡය ගැන නෙමෙයි මම ප්‍රකාශ කරේ. විලච්ඡය එක හොයලා බලන්න වෙනවා. හැබැයි ඒක කියන අතරතුරේ මේ ප්‍රශ්නය රටේ තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම පිළිගන්නවා මම. ඒක ඒ ගැන අඩියක්වත් පස්සට ගන්න. ඒකට විසඳුමක් වෙ යුතුයි කියන තැන මම ඉන්නේ. අපි ඔක්කොම එක්කස්
වෙලා. ඔව් ඔව්
නේ ගරු කතානායකතුමනි, මේ මන්දපෝෂණයේ කාරණාව සම්බන්ධව අද දවසේ 30 දවසේත් අවස්ථා ගන්නා ගොඩක් කාරණා කතා කරා. මේ පාර්ලිමේන්තුවේ රොහිනි කුමාරි කවිරත්න මන්ත්‍රීමිය ඉදිරිපත් කරපු යෝජනාවක් මේ කාරණාව සම්බන්ධව දවසක පූර්ණ විවාදයක් ගියා. ඒ වෙලාවෙත් උත්තරයේ පිළිතුරු උත්තරයේ විදිහට මේ ප්‍රශ්නය පරණ එකක් කියලා වහලා දාලා මිසක් ඒකට කිසි කාරණාවක් කරේ නැහැ. ගරු කතානායකතුමනි, ඔබතුමාගේ ගෞරවයෙන් ඉල්ලනවා මේ රටේ දරුවන්ගේ ප්‍රශ්නයක් මේක. එදා විවාදයේදී සාධනීය කාරණා රැසක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඉදිරිපත් වුණා. ගරු අමාත්‍යමාගේ අවධානයටත් ඒක යොමු කරනවා. ඒ කාරණාවේදී වතුකරේ ජීවත් වෙන දරුවන්ගේ ප්‍රශ්න, නාගරික වතුකරේ ජීවත් වෙන දරුවන්ගේ ප්‍රශ්නය, ධීවර ප්‍රජාවගේ ප්‍රශ්නය, ඒ වගේම මේ දරුවන්ට තියෙන මේ ප්‍රශ්න ගැන කාරණා ගණනාවක්. ඒක නිසා මේ ප්‍රශ්නේ යට කරන්නේ නැතුව ඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා මේක පාර්ලිමේන්තු තේරීම් කාර්ය සභාවක් ඉදිරිපත් කරලා මේ ප්‍රශ්නට සාමූහික උත්තරයක් දෙන්න අපි උදව් කරන්න කවුරුත් මැදිහත්ලා කරමු. මේක කාගේද, කොළද, නිල්ද, රතුද කියන ප්‍රශ්නයක් නෙවෙයි, රටේ දරුවන්ගේ අනාගත පරම්පරාවගේ ප්‍රශ්නයක්. මන්දපෝෂණය කියන කාරණාව මතුවෙන්නේ තවත් පරම්පරාවකටින්. ළමයින්ගේ මන්දපෝෂණ තත්ත්වයන්, දරුවන්ගේ අධ්‍යාපන මට්ටම, දැනුම් මට්ටම, මොළයේ වර්ධනය මේ හැම දෙයකටම බලපානවා. ඒක නිසා ඊළඟ පරම්පරාවක ප්‍රශ්නයක් වෙනුවෙන් මේ පාර්ලිමේන්තු 225 අපිට වක් කියන්න වෙනවා. ඒ නිසා කරු කතානායකතුමනි, ඔබතුමාගෙන් ඉල්ලනවා මේ කාරණාව සම්බන්ධව සිලෙක්ට් කමිටියක් එවනන තේරීම් කාර්ය සභාවක් හෝ ඒ සුදුසු කාරණාවක් දාලා කාගේත් අදහස් යෝජනා අරගෙන යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න එදා ඒ ඉදිරිපත් වෙච්ච යෝජනාව, මේ යෝජනාව ඇතු වෙච්ච මදිවත්ච කාරණා මම දන්නා අමාත්‍යාංශ නිලධාරීන් ඒවා කතා කරාද, බැලුවද, ඇහුම්කන් දුන්නද, පසුබිමක් කරාද කියන කාරණාව සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලනවා. මේ කාරණාව සම්බන්ධව පාර්ලිමේන්තුවේ සාමූහිකව වැඩ කරන්න පුළුවන් ආයතනයක් ව්‍යුහයක් එවනන සිලෙක් කමිටියක් දාලා මේකට මැදිහත් වෙන්න කියන කාරණාව ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි හර්ෂ.
Just want a few couple of minutes on an important matter. දැන් මෙතන කතානායකතුමනේ අපි මේ එක ප්‍රශ්න අධ්‍යයහ බලන්න. විලාච්චේ පාසලක දරුව කලන්ත දාලා මිනුවන්ගොඩ පාසලක දරුව කලන්ත. හැබැයි මේ ප්‍රශ්නේ ඊට වඩා ගොඩාක් මේක ඒ එක ප්‍රශ්න මේක ඊට වඩා පුළුල් ප්‍රශ්න බැරාරුම් ප්‍රශ්න. කරුණාකරලා මම කියන දේ මට විනාඩියක් දෙන්න. මේ බැරාරුම් ප්‍රශ්න විසඳන්න අර ඉස්කෝලේ මේ ඉස්කෝලේට විසඳුම් දෙන්න බෑ. මේකට සමස්ත විසඳුමක් ඕනේ. දැන් අද මම ප්‍රධාන පුවත්පත් දෙක හෙඩ්ලයින්ස් එක කියවන්නම්. ශ්‍රී ලංකා not out of the woods yet and there is no second chance. කවුද කියන්නේ? CBSL chief නන්දලාල් වීරසිංහ. මේක දෙවෙනි චාන්ස් එකක් නැල්ලු. මේ පාර හරියට කරේ නැත්නම් ඉවරටම ඉවරයි කියලා තමයි මේ කියන්නේ මේ මහ බැංකුවේ අධිපතිවරයා මේ පාර්ලිමේන්තුවේ සියලුම දෙනා ගරු කරන පුද්ගලයා. ඊට පස්සේ එතුමා අනිත් මිරපත්‍රයේ කියනවා on friday we are making the announcement and making a public presentation inviting all external creditors as we present our program ekena heta mohu kiyenawa public presentation ekak karanawa kiyala ape imf agreement ekak saha me ape idiri weda piliwala ඊට පස්සේ දැන් පොඩකට public presentation කියන එකෙන් කියන්නේ සියලුම පුද්ගලයන්ට නෙමෙයි ණය හිමියන්ට ඊට පස්සේ ඔබතුමා කියපු කතාව දැන් මේ අපිට ඇලර්ට් ඇවිල්ලා තියෙනවා ප්‍රෙසිඩන්ට් ඉන්ෆෝම් ස්පීකර් දට් IMF ලෙවල් ඇග්‍රීමන්ට් will not be final and cabinet and opposition will be briefed on the agreement after the creditors report is added and approved by the IMF board. ඒ කියන්නේ ජනාධිපතිතුමා ඔබතුමාට කිව්වලු මේක හරිද නැද්ද මන්ද ඔබතුමා කියපු කතාව අපිට පෙන්වන්නේ ඇග්‍රීමන්ට් එක ෆයිනල් උනායින් පස්සේ.
No, that's wrong.
ඒක වැරදිද?
That's wrong.
එහෙනම් මේ මේ කට්ටියට කියන්නේ
මේ what he told me was all the discussions and finalities are reached they, before going into the IMF that he will brief the cabinet and the relevant ministers.
හරි එහෙමනම් ඒක හොඳයි. ඒ කියන්නේ එහෙනම් මේව වැරදි මේව ඇලර්ට් ගහනකොට බලන්න එපා මොනවද මේ ගහන්නේ කියලා මේ මේ
they would have taken it mistaken.
හරි එහෙමනම් මම වැදගත් කතාව කියන්න. මොකද ගරු කතානායකතුමනි 2021 2021 ජූලයි මාසේ 8 වෙනිදා මේ පාර්ලිමේන්තුවේ මං හිතන්නේ මං දන්නේ එතකට නිවාඩ් කබ්‍රාල්ද කවුද හිටියේ කියලා ගැසට් එකක් ගහලා කිව්වා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය කැබිනට් එකේ අනුමැතිය දුන්නා කියලා ලංකාවේ පුද්ගලයන්ට මේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම් කර ද්විතීයික වෙළඳපොළෙන් ලබා ගන්න පුළුවන් කියලා ඒ ලබා ගන්න නම් පිට රටවල් වලින් ඩොලර් ණයට අරගෙන ඒ ඩොලර් වලින් 150ක් මේ ISP වලත් ඉතුරු 150 ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම් කරවලත් ආයෝජනය කරන්න පුළුවන් කියලා ඩොලර් වලින්. ඒ කියන්නේ මොකද්ද? මේ රටේ ණය හිමියෝ ඉන්නවා. සමහර පවුල් වල කට්ටිය වෙන්න පුළුවන්. සමහර බැංකු වල කට්ටිය වෙන්න පුළුවන්. ඩොලර් බිලියන ගාණක් ගැන මම මේ කතා කරන්නේ. ගරු කතා නැගතොත් ඩොලර් බිලියන ගාණක්. හොඳේ? ප්‍රධාන බැංකුවලට පමණක් ඩොලර් බිලියන 1.5කට වඩා තියෙනවා. රස පුද්ගලෝ. අරගෙන කිව්වා මේ කට්ටිය ඔබ මේ ආණ්ඩුව දැන් ඔය මහ ලොකුවට කතා කරන ආණ්ඩුව කිව්වා ඩොලර් වලින් ණය ගන්න පිට රට ගිහිල්ලා. ඒ ඩොලර් ගෙනල්ලා ද්විතීයික වෙළඳපොළෙන් ISP ගන්න. දැන් ISP ගෙවන්න බෑ. ISP ගෙවන්න බැරි නිසා දැන් මේ සාකච්ඡාවට කතා කරලා තියෙනවා ණය හිමියෝ. ඒතර මේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ මොකක් ගැනද කතා කරන්න කියලා. හැබැයි ණය හිමියන්ට හෙට කියනවා මේක තමයි ප්ලෑන් එක කියලා. ඒතර ඒ ණය හිමියෝ අතරේ ජාත්‍යන්තර ණය හිමියෝ ඉන්නවා, දේශීය ණය හිමියෝ ඉන්නවා, පවුල් වල කට්ටිය ඉන්නවා. ඒක තමයි අපි කලින් ඇහුවේ මේ ණය කාටද ගෙවන්න තියෙන්නේ. මේ ණය ගෙවන්න තියෙන පුද්ගලයෝ ගැන අපි කිසිම දැනුමක් නැහැ. ඒතකොට ඒක සාධාරණද ගරු කතා නායකතුමනි? හෙට ශ්‍රී ලාංකිකයෝ සමහර දෙනෙක්ට මේ සියලු වැඩ පිළිවෙල ඉදිරිපත් කරනවා. හැබැයි අපි දන්නේ නැහැ. ඔබතුමා දන්නේ නැහැ. මේ මට ඉස්සරහින් අගමැතිතුමාගේ කැබිනට් එක දන්නේ නැහැ. හැබැයි මහ බැංකුවේ අධිපතිතුමා කියනවා එක chance එකයි තියෙන්නේ. මේ chance එක මිස් වුණොත් රට වැටිලා විනාශ වෙලා සුන්නත් දූලි වෙලා යනවා. ඉස්කෝල දෙකක් මිනුවන්ගොඩයි විලච්චේ විතරක් නෙමෙයි කොළඹ ඉස්කෝලවල රාජකීය විද්‍යාලයේ දරුවනුත් කලන්තේ දාලා වැටෙනවා. මම හිතන්නේ මෙතන පොර ලොකු පරස්පරයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේකේ සංවේදී කාරණා කියන්න ඕන කියලා අපි කියන්නේ නැහැ. නමුත් මම දැඩිව විශ්වාස කරනවා ගරු කතානායකතුමනි අපිට පුළුවන් තරම් සහයෝගය අපි දෙනවා. අපිට මේ රට වටවන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපේ සහයෝගය නැතුව මේක කරන්න බෑ. අපේ සහයෝගය ලබා ගන්න නම් අඩු වශයෙන්
යම් කිසි රෝඩ් මැප් එකක් වැඩපිළිවෙලක් මාර්ගෝපදේශයක් සම්බන්ධයෙන් අපි කතා කරමු හෙටට කලින්. බොහොම ස්තුතියි.
ඔව්
මේ පොඩි පැහැදිලි කර ගැනීමක්.
ආ පැහැදිලි කර ගැනීමක්.
ඔව් කැමතිතුමනි මේ අවධානයට යොමු නොවිති කාරණයක් මේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස පිළිබඳව ඒ වගේම ලියාපදිංචි වෛද්‍යවරු කියලා කොට්ටාසයක් ඉන්නවා ලංකාවේ ඒ සේවය දැන් ක්ෂයවෙමින් යනවා. දැන්ට 653 දෙනෙක් ඉන්නවා. මේගොල්ල තමයි අති දුෂ්කර රෝහල්වල කාර්යය කරන්නේ. දැන් මේ වයස 60 විශ්‍රාම යන එකෙන් මේගොල්ල 350ක් විශ්‍රාම යනවා. එතකොට වයඹ පළාත ගත්තොත් වයඹ පළාතේ 70 40ක් විශ්‍රාම යනවා. ඒතර මේ අති දුෂ්කර රෝහල්වල මේ සම්පූර්ණ වැඩ යන හිටිනවා මේ අති දුෂ්කර කාලේ. ඒ නිසා මේ විශ්‍රාම වයස පිළිබඳ සාකච්ඡා කරද්දී එම ලියාපංච වෛද්‍යවරු පිළිබඳවත් මේක යම්කිසි අවධානයක් යොමු කරන්න නැත්නම් ඒගොල්ලෝ ගැන තාම කවුරුත් කතා කරුවේ නැහැ. ඒ පිළිබඳව අවධානයක් යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
අදයි කරු කතානායකතුමනි මේ සම්බන්ධව මගේ අවධානය.
බොහොම ස්තුතියි.